ජයග්‍රහි දවසක් ප්‍රාර්ථනා කරමින් අද අපි ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහය. අද අපි සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්නව සුපුරුදු විදිහට. අයිබෝන් සුබෝදැසනක් රංගන.
අයිබෝන් මදුර සුබෝදැසනක්.
හොඳයි, අපි අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහය ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ඊයේ දවසේදී ඊ රාත්‍රියේදී පැවැත්වෙච්ච තරඟය පිළිබඳව කතාබහ කරමින් ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදී ක්‍රිකට් වගේම ලංකාවේ දැල්පන්දු ක්‍රීඩා පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්. රංගන, ඊයේ දවසේ පවත්වනා ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පළවෙනි එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය තරඟ විස්තර අපි කතා බහ කරමු.
මම හිතන්නේ මදුර, මා පෞද්ගලිකවම විශ්වාස කරනවා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිමෙන් පසුව එතෙක් ශ්‍රී ලංකාවට පැවති අපලය දුර වුණා කියලා. ඒ නිසා වෙන්ද කොහෙදෝ මේ වන විට ශ්‍රී ලංකාව යම් ආකාරයක ජයග්‍රාහි මානසිකත්වයකට පැමිණ තිබෙනවා. පළමු ජයග්‍රහණය ලැබුවා බොහෝ කලකට පසුව. මං හිතන්නේ ප්‍රතිවාදී කණ්ඩායම නොවේ, ජයග්‍රහණයක් ලැබීමයි මේ අවස්ථාවේදී වැදගත්ම සාධකය වන්නේ. ඒ අනුව අයර්ලන්තයේ පරාජයට පත් කරමින් ලකුණු 76ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගන්නට සමත් වුණා. ඩක්වර්ත් සහ ලුයිස් න්‍යායට අනුව ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පළමුව පන්දුර පහර දෙමින් නියමිත පන්දු අර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 303ක් ලබා ගන්නට සමත් වුණා. එහිදී කුසල් චනිත් පෙරේරා මාස 6කට පසුව නැවතත් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළා. ලකුණු 32ක් ලබා ගන්නට සමත් වුණා. නවක පිටිකරු කුසල් මෙන්ඩිස් තමගේ මංගල එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයට සහභාගී වෙමින් ලකුණු 51ක් ලබා ගත්තා. මේ වන විට ශ්‍රී ලංකාවේ විශ්වාසය දිනාගත් පිටිකරුවා බවටත් ඔහු පත් වී හමාරයි. ඒ වගේම දිනේෂ් චන්දිමාල් සභාගේ රිද්මය තවදුරටත් රඳවා ගනිමින් තුන්වන එක් දින ජාත්‍යන්තර ශතකයේ සමගින් ලකුණු 100ක් නොදෙවි වාර්තා කරන්නටත් සමත් වුණා. නායක ඇන්ජලෝ මැතිස් ලකුණු 49ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ඉනිමේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 19ක් තුළ ලකුණු 42ක් ලබා ගත්තේ 4 පහර 5ක් සහ 6 පහර 3ක් සමගින්. අයර්ලන්තය ලබා ගැනීමට හැකි වූ ඒසියාලන් දැවේ ලකුණු 216ක් පමණයි. ඔවුන්ගේ ඉනිමේ එක් අවස්ථාවක වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ඩක්වර්ත් සහ ලුයිස් න්‍යායට අනුව පන්දු අර 47ක් තුළ ජයග්‍රහණය සඳහා ලකුණු 293ක ඉලක්කයක් ඔවුන්ට ලබා දුන්නා. ඒ වන විට තරඟේ ආරම්භ වන විට ඔවුන්ට ලකුණු 102ක් ලබා ගත යුතුව තිබුණා. පන්දු අර 12ක් තුළ කෙසේ වෙතත් ඔවුන්ට එම ඉලක්කය සපුරා ගන්නට හැකියාව ලැබුණේ නැහැ.
මොදරංගන, අපි ඊළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද? අපි ගිය සතියේ කතා බහ කරා සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් මේ ශ්‍රී ලංකාවේ එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව, ඒ තේරීම් පිළිබඳව. නමුත් දැන් මේ සතියේ මුල භාගයේ වෙන සහ මැද භාගයේ වෙන විට අපිට මේ අහන්නට ලැබෙනවා යම් යම් ප්‍රශ්න ඇති වුණා මේ තේරීම් සම්බන්ධයෙන් කියලා. මේ ගැන මොකද්ද අලුත්ම තත්ත්වය?
ඔව් මදුර, කියන්නට ඕනේ විශේෂයෙන්ම මේ එක් දින කණ්ඩායම නම් කිරීමෙන් පසුව තමයි මේ විමතිය දනවන කාරණාව අපට දැනගන්නට ලැබුණේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒ තමයි මිලින්ද සිරිවර්ධන කියන ක්‍රීඩකයාව ඇයි මේ එක් දින සංචිතෙන් ඉවත් කළේ කියලා. විශේෂයෙන්ම බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් බවට පත් වී තිබුණා ලහිරු තිරිමාන්න තවදුරටත් එක් දින කණ්ඩායමේ රැඳී සිටීම පිළිබඳව. මිලින්ද සිරිවර්ධන කියන්නේ මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර තරඟවලදී ඉතාමත්ම සාර්ථකභාවයට පත් වූ පිතිකරුවෙක්. ඒ වගේම ඔහු පන්දු යවන්නෙකු ලෙසත් වමත් පාදඟ පන්දු යවන්නෙකු ලෙස දක්ෂතා දැක්වුවා. ඔහුගේ ඉවත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ අපට දැනගන්නට ලැබුණා ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මේ සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙන් වගේම පුහුණුකරු ග්‍රැහම් ෆෝඩ් මහතාගෙනුත් විමසා ඇති බව, ඇයි මිලින්ද සිරිවර්ධන ඉවත් කළේ කියලා.
දැන් අපි නැවතත් යනවා ක්‍රිකට් පිටියට, විශේෂයෙන්ම එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙච්ච ටෙස්ට් තරඟාවලිය පිළිබඳව කතා බහ කරන්නට. අන්තිම ටෙස්ට් තරඟය පැවැතුනේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී ජයපරාජයෙන් තොරව තරඟය අවසන් වුණා. අපි තරඟාවලියේ තුන්වෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟය පිළිබඳව පසු විපරමක් කරමු.
කියන්නට ඕනේ මදුර, මෙම තරඟයෙන් පසුව ශ්‍රී ලංකා නායකයා පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබුණා ඔහුගේ එකම බලාපොරොත්තුව වුණේ මෙම තරඟයේ ජයග්‍රහණය හඹා යාමයි කියලා. ඔවුන්ට මේ ජයග්‍රහණය හඹා ගොස් පරාජයට පත් වුණත් කමක් නෑ, මක් නිසාද යත් මේ තරඟාවලියේදී අපට අහිමි වීමට දෙයක් නෑ. ඒ වන විටත් 2-0ක් ලෙස පරාජයට පත් වී තිබුණේ. කෙසේ වෙතත් වර්ෂාව හරස් වුණා, ශ්‍රී ලංකාවට තරඟයේ ජය ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් අප දුටුවා අන්තිම දිනේදීත් ශ්‍රී ලංකා පිතිකරුවන් වේගෙන් පන්දුවට පහර දෙමින් හැකියාවක් තිබෙනවා නම් ජයග්‍රහණය හඹා යාමට දැරූ උත්සාහය කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එම වාසනාව හිමි වූයේ නැහැ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී. නමුත් 1991 පසුව තවමත් ශ්‍රී ලංකාව ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරඟයක් පරාජයට පත් වී නැහැ කියන වාර්තාව තවදුරටත් රැකගන්නටත් සමත් වුණා. ලකුණු තත්ත්වයේ එංගලන්තයේ ප්‍රථම ඉනිමට 416ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව ලබා ගත්තේ ප්‍රථම ඉනිමට 288ක් පමණයි. නැවතත් එංගලන්තයේ තම දෙවන ඉනිමට ලකුණු 233ක් ලබා පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ලකුණු 362ක ජයග්‍රහණ රහ ඉලක්කයක් සමගින් ඒ අනුව තමයි තරගේ නිමාවට පත්වන විට ශ්‍රී ලංකාව තම දෙවන ඉනිමට එක් කඩුල්ලක් ගැවී ලකුණු 78ක් ලබාගෙන තරගේ ජය පරාජයෙන් තොරව අවසන් කළේ. තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට එරෙහිව සාර්ථක පිතිහරමයක නිරත වූ ජොනි බෑස්ටෝ තරගේ සහ තරගාවලියේ වීරයා සම්මානය හිමි කර ගන්නට සමත් වුණා. ඔහු ශතක දෙකක් සමගින් ලකුණු 387ක් ලබා ගන්නටත් සමත් වුණා. මෙම තරගාවලියේ මහේල ජයවර්ධන සඳහන් කළේ කාරණාවක් පිළිබඳව පවසන්නට ඕනේ. මහේල විශේෂඥ විස්තර විචාරකයෙකු ලෙස මේ තරගාවලියට එක් වී සිටියා. අප දුටුවා තුන්වන සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී විනිසුරුවන් අතින් වැරදි කිහිපයක්ම සිදුවනවා. විශේෂයෙන්ම LBW නැතිනම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කළ ඉල්ලීම් දෙකක් විනිසුරුවන් නිෂ්ප්‍රභ කළා. නමුත් එය තුන්වන විනිසුරුට යොමු කළ අවස්ථාවේදී එය විනිසුරුගේ ඉල්ලීමක් නැතිනම් අප සඳහන් කරනවා අම්පයර්ස් කෝල් කියලා. ඒ අවස්ථාව ලබා දීමෙන් එහි වාසිය හිමි වුණේ එංගලන්තයටයි. මහේල ජයවර්ධන මේ වන විට ICC විධායක කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් ඔහු පසුගියදා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ICC එම ඉල්ලීම නිශ්චිත කිරීමට පෙළඹුණා. ඒ අනුව ඉදිරි තරඟවලදී මේ අම්පයර්ස් කෝල් කියන තත්වේදී මදුර විශේෂ තත්වයක් සලකා බැලීමට නියමිතයි. ඒ තමයි මේ දක්වා සලකා බැලුණු පන්දුයෙන් 50% කඩුල්ලේ වැදෙනවා නම් තරඟ විනිසුරුට අවස්ථාව ලබා දීම 25% දක්වා අඩු කිරීමට තීරණය වී තිබෙනවා. ඒ අනුව එහි වැඩි වාසිය පන්දු යවන්නන්ට හිමිවනවා. නමුත් සඳහන් කරන්නට ඕනේ මේ තරගාවලිය පැවති කාලවකවානුව පිළිබඳව සලකන විට එහි අවාසිය සැබවින්ම ශ්‍රී ලංකාවට බලපෑවා. අපි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන ලේකම් මොහන්ද සිල්වා මහතාගෙන් විමසා සිටියා. ඔහු සඳහන් කළා මේ කාලගුණයේ පවතිනා වූ දැඩි සීතල තත්ත්වය ශ්‍රී ලංකාවේ පරාජයට යම් ආකාරයක බලපෑමක් එල්ල කළ බව.
මම හිතන්නේ ඒකට කරුණු කීපයක්ම බලපෑවා. විශේෂයෙන්ම තරඟ කරපු කාල සීමාව. ඉංගලන්තයට සාමාන්‍යයෙන් මේ මාසේ ටීම්ස් ගෙන්නන්නේ නැහැ. මම හිතන්නේ විස්තර විචාරකයොත් ඒක වරින් වරම කිව්වා මේ ලංකාවට කරන ලොකු අසාධාරණයක් කියලා. මේ වගේ කාලයක අනිත් එක අපිට දැන් මේ ගිහිලා සීතම ප්‍රාන්ත දෙකක පළවෙනි ටෙස්ට් මැච් එක ගහන්න. ඉතින් එතනින් ලොකු අසාධාරණයක් වුණා කියලා අපි පිළිගන්නවා.
උදාරංගන අපි ඊළඟට කතා බහ කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව. මේ ක්‍රිකට් ක්‍රීඩිකයන් දෙදෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනවා කියලා ආරංචියක් ලැබුණා. මේ පිළිබඳව විස්තර දැනගන්න කැමතියි.
අපි මං හිතන්නේ මේ සම්බන්ධයෙන් කතා කිරීමට පෙර අපි මේ සම්බන්ධයෙන් විමසා සිටියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහන්ද සිල්වා මහතාගෙන්. අපි පළමුව ඔහුගේ අදහස් වෙත අවධානය යොමු කරමු. ඔහු මෙවන් පරීක්ෂණයක් සිදුවන බව සනාථ කර සිටියා. අපි පළමුවෙන්ම මදුර ඔහුගේ අදහස් වෙත අවධානය යොමු කරමු.
යම් කිසි සිද්ධියක් ඇති වෙලා තිබෙනවා දවස් කීපයකට පෙර අපි බලාපොරොත්තු වෙනවා විනය පරීක්ෂණයක් කිරීමට. මේ ඉතුරුවන් ගැන තමයි අපිට විස්තර ලැබිලා තියෙන දැනට. ඉදිරි දින කීපයේදී විනය පරීක්ෂණයක් පවත්වලා එහෙයි අපිට ලැබෙන වාර්තාව අනුව ක්‍රියාමාර්ගය ගන්න වෙයි.
ඒ අනුව මෙවන් පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් පිළිගත්තා. මෙහි කතාව පිළිබඳව සලකනවා නම් මදුර බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයක් තුළ රාත්‍රී කාලයේදී රමිත් ප්‍රමුඛ්පැල්ල සහ කිත්තුවන් විතානග යන ක්‍රීඩකයින් දෙදෙනා මේ ආකාරයේ විනය විරෝධී හැසිරීමක් සම්බන්ධයෙන් තමයි චෝදනා ලබලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් විනය කමිටුව හමුවට මොවුන් කැඳවීමට නියමිත බවත් වාර්තා වනවා. මේ අතරතුර අපට තවත් කාරණාවක් වාර්තා වනවා. ඒ තමයි මොවුන් දෙදෙනාට එරෙහිව මේ පවත්වන්නට යන විනය පරීක්ෂණය නවත්වන ලෙස කිසියම් ප්‍රබලයෙකු විසින් ක්‍රිකට් ආයතනයට බලපෑමක් එල්ල කරන බවටත් ඇතැම් මාධ්‍ය ඔස්සේ අපට දැක ගන්නට ලැබෙනවා, දැනගන්නට ලැබෙනවා මදුර. නමුත් මේ වන විට අපට දැනගන්නට ලැබෙන ආකාරයට මොවුන් දෙදෙනාම නම් කර තිබෙනවා ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන එංගලන්ත තරඟ සංචාරයේ සඳහා. එහිදී විශේෂයෙන්ම කියන්නට ඕනේ කිත්තුවන් විතානගේ කියන්නේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සීමිත පන්දුවාර තරගාවලියට එංගලන්තය බලා පැමිණීමට නියමිතව සිටියා. ඒ වගේම රමිත් රඹුක්පැල්ල කියන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් 20x20 තරඟ සඳහා සහභාගී වූ ක්‍රීඩකයෙක්. ඔහු එක් දින කණ්ඩායම සඳහා වගේම සියු දින තරඟ සඳහා සහභාගී වෙන කණ්ඩායමට නම් කර සිටියා. මොවුන් දෙදෙනාව මේ සංචාරයෙන් ඉවත් කිරීමට නැතිනම් තාවකාලිකව විනය පරීක්ෂණයේ අවසන් වන තුරු ඔවුන්ගේ නම් මේ තරගාවලියෙන් ඉවත් කිරීමටත් ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
හොඳයි රංගන අපි ඊළඟට යනවා ක්‍රිකට් පිටියට නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට නෙමෙයි අපි යනවා බටහිර ඉන්දියා කොදෙව් දූපත්වලට එහිදී පැවැත්වෙනවා බටහිර ඉන්දියා කොදෙව් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්කොන් තරගාවලියක් අපි ගිය සතියේත් සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් මේ පිළිබඳව තොරතුරු ගෙනාවා මොකක්ද අලුත්ම තත්ත්වය
අපි ගිය සතියේදී සඳහන් කළා මෙම තරගාවලියේදී සත්කාරක කොදෙව්වන් එතරම්ම ප්‍රබල කණ්ඩායමක් නොවන බවට නමුත් පසුගිය සතියේදී කොදෙව්වන් නැවත තරගාවලියේ ඉදිරියට පැමිණීමට සමත් වුණා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයත් එක් අවස්ථාවක හිමි කරගත්තා නමුත් අවසාන වශයෙන් ඊයේ දිනේදී පැවැත්වුණු තරගයෙන් කොදෙව්වන් පරාජයට පත් කරමින් දකුණු අප්‍රිකාව ලකුණු 139ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමග ඔවුන් ප්‍රසාද ලකුණුකුත් සමගින් මේ වන විට ලකුණු 10ක් හිමි කරගෙන පෙරමුණේ පසුවනවා දකුණු අප්‍රිකාව තරඟ 4කට සහභාගී වී ඉන් තරඟ 2ක් ජයගෙන ඔවුන් ප්‍රසාද ලකුණු 10කට හිමිකම් කියන විට ඕස්ට්‍රේලියාව තරඟ 4කින් තරඟ 2ක් ජයගෙන ප්‍රසාද ලකුණු 9ක් ලබාගෙන තිබෙනවා කොදෙව්වන් ප්‍රසාද ලකුණු 8ක් ලබාගෙන තිබෙන්නේ තරඟ 4කින් තරඟ 2ක් ජයගෙන 2ක් පරාජයට පත් වීමත් සමගයි කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තමයි මේ වන විට තරඟාවලියේ දැඩි තියුණු සටනක් ඇති වී තිබෙන්නේ අවසන් මහා තරඟයේ සඳහා
අපි කතා බහ කරමින් සිටින්නේ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ ගෙවෙන සතියේ උණුසුම් ක්‍රීඩා විත්ති. අපි දැන් යනවා ක්‍රිකට් පිටියෙන් දැල්පන්දු පිටියට. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට පරිබාහිරව රංගන කතා බහ කරද්දී මේ කාන්තා දැල්පන්දු කණ්ඩායම පිළිබඳව කතා බහ කරන්න ඕනේ. විටින් විට ඔවුන්ගේ තරඟාවලිය පිළිබඳව සහ ඔවුන්ගේ ජයග්‍රහණ පිළිබඳව අපි කතා බහ කරනවා. දැන් 10 වෙනි ආසියානු දැල්පන්දු තරඟාවලිය ලබන 30 වෙනිදා තායිලන්තයේදී ආරම්භ වීමට නියමිතයි. මේ සඳහා ශ්‍රී ලංකාවේ කාන්තා දැල්පන්දු කණ්ඩායමේ සූදානම් පිළිබඳව අපි කතා බහ කරමු.
ක්‍රීඩිකාවන් 12 දෙනෙකු නම් කර තිබෙනවා. ඒ වගේම අතිරේක ක්‍රීඩිකාවන් 3 දෙනෙකු මේ වන විට නම් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය මේ සඳහා හිමි වී තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. ඔවුන් ඒ අනුව විශේෂයෙන් නාවලපිටිය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී විශේෂ පුහුණු සැසිවාරයක් සඳහා පිටත් ව්‍යායාමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම මේ සීතල සහිත කාලගුණික තත්ත්වයන් යටතේ ඔවුන්ගේ විශේෂ පුහුණුවක් ලබා දීම තමයි මෙහි අරමුණ බවට පත් වී තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ පුහුණු කාරණිය ලෙස කටයුතු කරන්නේ දීප්ති අල්විස්. මෙම නම් කිරීමේ මෙම කණ්ඩායම නම් කිරීමේ කිසියම් විශේෂත්වයක් තිබෙනවා. නායකත්වයට පත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ ගයනි දිසා නායකයි. මීට පෙර විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේදී පැවැත්වුණු ලෝක ශූරතා දැල්පන්දු තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ සේමිනි අල්විස් මෙවර තරඟාවලියේදී අතිරේක ක්‍රීඩිකාවක ලෙස නම් කර තිබීමත් කැපී පෙනෙන දෙයක් බව තමයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කරලා තිබෙන්නේ.
හොඳයි, ඒ සමගින් අපි අද දවසේ SBS සිංහල වැඩසටහනේ ක්‍රීඩා විග්‍රහය අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ලබන සතියේ සුපුරුදු විදිහට සතියේ ගෙවි යන උණුසුම් ක්‍රීඩා තත්විතිත් රැගෙන සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්, බොහොම ස්තුතියි රංගන.
සුබ දවසක්, ඒ වගේම ජයග්‍රහයි ක්‍රීඩාශීලී සතියන්තයක් වාර්තා කරනවා.